සමන්තා චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චිත්ත සංකිලේසා භික්කවේ සත්තා සංකිලිස්සන්ති චිත්තවෝ දානා සත්තා විසුජ්ජන්ති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ඔක්තෝබර් මාස 8 වෙනි දින 90 වෙනි ජන්මදිනයේ යෙදෙන මීට වසර 6කට පෙර අභව ප්‍රාප්ත වන්නට එදුණු ආර්.එම්. පොඩිමැණිකේ ආදරණීය මෑණියන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම පිණිස දූදරු මුණුබුරු මිනිබිරියන් විසින් ඉබ්බාගමුව දෙකඳුවල අමාකර නිවසේ විසූ විශ්‍රාමලත් ගුරුමෑණියන් වන ආර්.එම්. පොඩිමැණිකේ ආදරණීය මෞතුමියට පුණ්‍ය ආනුමෝදනා කිරීම සුජීවත්ව සිටින ඒ.එම්. රත්නායක බණ්ඩාර ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම මීට වසර කිහිපයකට පෙර මිය පරලෝ යන්නට එදුණු ඒ.එම්. පුංචිමැණික ආදරණීය නැන්දම්මාට ආර්.එම්. ටිකිරි බණ්ඩාර ආදරණීය මාමණ්ඩියට පුණ්‍ය ආනුමෝදනා කිරීම ඇතුළු මිය පරලෝගිය සියලුම ඥාතීන් සිහිපත් කරලා පුණ්‍ය ආනුමෝදනා කරමින් සුජීවත්ව සිටින සැමට ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ පින්තුන් විසින් අද ධර්ම දේශනාවට මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට ලැබුණේ පුද්ගල චරිත සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. මේ මාතෘකාව අපි හැම දිනෙකටම බොහොම ප්‍රයෝජනවත් වෙනවා. ඒ මොකද බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ උන්වහන්සේ යම්කිසි කෙනෙකුට නිර්වාණගාමිනී ප්‍රතිපදාව සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සිද්ධ කරද්දී කමඨහන් දෙද්දී ඒ පුද්ගලයාගේ මානසික තත්ත්වය මනවින් අවබෝධ කරගෙනයි ඒ මඟ පෙන්වීම සිද්ධ කළේ. තථාගතයන් වහන්සේ සතුව පවතින ඉන්ද්‍රිය පරෝපරයත්තතා ඥානය බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පවතින අසාධාරණ ඥාන හයෙන් එක් ඥානයක් තමයි ඉන්ද්‍රිය පරෝපරයත්තතා ඥානය. අසාධාරණ ඥානයයි කියලා කියන්නේ අන්‍ය ශ්‍රාවකයින්ට නොපවතින සම්මා සම්බුදු කෙනෙකුටම පමණක්ම ආවේනික වූ ඥාන. ඒ නිසා මේ ඥාන අසාධාරණ ඥාන හැටියට හඳුන්වනවා. සාධාරණ කියන්නේ කාටත් පොදු කියන එක. අසාධාරණ කියන්නේ එහෙම පොදු නොවන උන්වහන්සේට පමණක්ම ආවේනික වුණු ඥානයක් තමයි ඉන්ද්‍රිය පරෝපරයත්තතා ඥානය. ඒ ඉන්ද්‍රිය පරෝපරයත්තතා ඥානයෙන් තමයි තථාගතයන් වහන්සේ පුද්ගලයාගේ මනසෙහි ඉන්ද්‍රිය ධර්ම කොතෙක් වැඩිලා තියෙනවද, කොතෙක් ඒ ඉන්ද්‍රිය ධර්ම වල ශක්තිය අඩුද, නීවරණ ධර්ම කොතෙක් ප්‍රබලද, ඒ වගේ මේ නීවරණ ධර්ම කොතෙක් දුර්වලද, මේවා හරියටම අවබෝධ කරන්නේ ඉන්ද්‍රිය පරෝපරයත්තතා ඥානෙ. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා. මේ ධර්ම කොතෙක් දුරට වැඩිලා තියෙද නැද්ද. ඊළඟට ඒතනත්තාගේ කෙලෙස් ධර්මවල උත්සන්න භාවය කොතෙක්ද? ඊළඟට ඒ පුද්ගලයාගේ චරිතය කුමක්ද? සාංසාරික වශයෙන් පුරුදු පුහුණු කරගෙන එන උත්සන්න වූ මනෝභාවය කුමක්ද? ඒක තමයි චරිතයේ හැටියට හඳුනාගන්නේ. ඒතකොට චරිත හයක් ධර්මයේ දැක්වෙනවා. රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත කියලා. එතකොට එතන චරිතයයි කියලා කියන්නේ යම් කිසි කෙනෙකුගේ රාගය උත්සන්න නම්, බහුලවම ඇතිවෙන මනෝභාවයේ රාගය නම්, එතනත්ත රාග චරිතයක් හැටියට හඳුනාගන්න. බහුලවම උත්සන්න මනෝභාවයේ හැටියට ඇතිවෙන්නේ ද්වේෂය නම්, එතනත්ත ද්වේෂ චරිතයක් ඇති පුද්ගලයෙක් හැටියටයි හඳුනාගන්න. ඒ වගේම මෝහය බහුල නම් මෝහ චරිතයක් හැටියට, සද්ධාව බහුල නම් සද්ධා චරිතයක් හැටියට, බුද්ධිය ප්‍රඥාව බහුල නම් බුද්ධි චරිතයක් හැටියට, විතර්ක බහුල නම් විතර්ක චරිතයක් හැටියට හඳුනා ගන්නවා. මේ විදිහට ඒ පුද්ගලයාගේ චරිතය කෙබඳුද, ඒ වගේම ධර්මය අවබෝධ කරන්න මේ ජීවිතේම ශක්තිය ඇති කෙනෙක්ද නැති කෙනෙක්ද, පහසුවෙන් ධර්ම අවබෝධ කරන්න පුළුවන්ද, දුකසේ ධර්මය අවබෝධ කරන කෙනෙක්ද, එහෙම නැත්නම් සසර තව දීර්ඝ කාලයක් ගත කරලද මේ තැනැත්තා කෙලෙස් ප්‍රහාණය කරන්නේ. මේ විදිහට සියලුම කාරණා තථාගතයන් වහන්සේ මනවින් දකිමින් තමයි අන් අයට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය සඳහා මඟ පෙන්වන්නේ. එතකොට ඒ හැකියාව තථාගතයන් වහන්සේ කෙනෙකුට හැරුණකොට ශ්‍රාවකේකුටවත් ඒ ආකාරයෙන්ම පවතින්නේ නැහැ. ඒ නොපවතින නිසා තමයි සරියුත් මහරහතන් වහන්සේ වැනි මහා ප්‍රඥයන් වහන්සේලා පවා ශිෂ්‍යයින්ට මඟ පෙන්වන්නට කමටහන් දෙන්නට ක්‍රියාත්මක වුණු අවස්ථාවන්හිදී ඒවා යම් ප්‍රමාණයකට පසුබට වුණු, ප්‍රමාද වුණු, අවසානයේ තථාගතයන් වහන්සේ ළඟට ගිහිල්ලා උපදෙස් ගත්තු අවස්ථා තියෙනවා. එක් අවස්ථාවකදී ස්වර්ණකාර කියන භික්ෂුව සරියුත් හාමුදුරුවන්ගේ ශිෂ්‍ය හාමුදුරු නමක්, උන්වහන්සේ තරුණ කාලේ පැවිදි වුණේ. ඒතර සරියුත් හාමුදුරුව තරුණ ජීවිතවල රාගය බහුල නිසා උන්වහන්සේට ඒ රාග චරිතයකට සුදුසු කපටහනක් හැටියට අසුභ භවනාව කරන්නට උන්වහන්සේ මඟ පෙන්වනවා. දැන් මේ තරුණ හාමුදුරුව අසුභ භවනාව පොතෙක් කරන්න උත්සාහ කළා වුණත් උන්වහන්සේගේ මනස ඒකාග්‍ර වෙන්නේවත් නැහැ. නැවත නැවත උත්සාහ කරලා ඵලදායක නොවන තැන සරියුත් හාමුදුරුව මේ ශිෂ්‍ය හාමුදුරුව එක් කරගෙන යනවා බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ පෙර සංසාරය අතීත භවයන් පිළිබඳව විමසා බලනකොට උන්වහන්සේ දකිනවා ආසන්න ආත්ම භාව බොහෝ ගණනක රන් කරුවෙක් හැටියට විචිත්‍ර දේවල් නිර්මාණය කරන්නටයි මනස පෙළඹිලා තියෙන්නේ. එතකොට ඒ විදිහට තමයි ඔහුගේ චින්තනයේ මනස මෙහෙවෙන්නේ. මේ අසුභය පිළිබඳව එකවරම සිත එකඟ වෙන්නේ නැත්තේ ඒ නිසයි. ඒ අසුභය එතරම් මනසට ප්‍රියමනාපව ගෝචර නොවෙන්නේ ඒ නිසයි. ඉතින් මේ කාරණේ දැකලා බුදුරජාණන් වහන්සේ රන් පියුමක් මවලා දෙනවා. ඒ දිහා බලාගෙන Tamanට හැඟෙන විදිහට මෙනෙහි කරන්නට. එතකොට මේ භික්ෂුන් වහන්සේට ආත්ම බොහෝ ගණනක් Tamanට හුරු පුරුදු අරමුණ ලැබුණට පස්සේ දැඩි ඇලීමකින් යුක්තව උන්වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. තථාගතයන් වහන්සේ අදිෂ්ඨාන කරන ස්වභාවිකව එක වියකී යන්නට. ඉතින් ඒ වියකී යනකොට ඇතිවෙන මානසික දුම්නස, Taman ඇලුම් කරපු, Taman ආස කරපු මේ අරමුණ වෙනස් වෙනකොට තමන්ගේ තමන්ට දැනෙන ප්‍රිය විප්‍රයෝගය, ඒ කැමැති අරමුණෙන් ගිලිහීමේ දුක්ඛය උන්වහන්සේට තදින් දැනෙනවා. එතනදී තමයි උන්වහන්සේ කල්පනා කරන්නේ දැන් මේ මානසික පීඩාව මට ඇති උනේ කුමක් නිසාද? දැන් මෙතෙක් වෙලා මට එහෙම පීඩාවක් තිබුණේ නැහැ. දැන් මේ අරමුණ කෙරෙහි මම ඇලුණු නිසා තමයි මට මේ පීඩාව මතුවෙන්නේ කියලා ඇලීම නිසා, එහෙම නැත්නම් බැඳීම නිසා දුක ඇති වෙනවයි කියන මේ යථාර්ථය උන්වහන්සේ ප්‍රායෝගිකව දකිමින් සරියුත් හාමුදුරුව, ඒ කියන්නේ තමන්ගේ ගුරු හාමුදුරුව ආපසු කුටියට වඩින්නටත් පෙර ආතුව උන්වහන්සේ සියලු කෙලෙසුන් නසා අරහත්ත්වයට පත් වුණා. එතකොට මේ තරම් ඉක්මනින් උන්වහන්සේට කෙලෙස් නසන්නට පුළුවන්ුනේ කුමක් නිසාද? උන්වහන්සේගේ චරිතයට ගැළපෙන, උන්වහන්සේගේ සාංසාරික හුරු පුරුදු වලට ගැළපෙන, බලදුබලකම් වලට ගැළපෙන, හැකියාවන්ට ගැළපෙන, සසරේ පුරුදු පුහුණු කරලා තියෙන ස්වභාවය තේරුම් අරගෙන උන්වහන්සේගේ චරිතයට අනුකූල වූ කර්මස්ථානයක් දුන්නු නිසා තමයි ඒ තරම් ඉක්මනින් උන්වහන්සේට ඒන් ප්‍රතිඵල ලබන්නට පුළුවන් වුණේ. ඊළඟට චුල්ලපන්තක හාමුදුරුව ගත්තාම අපිට පේනවා මහාපන්තක හාමුදුරුව රහතන් වහන්සේ නමක්. එතකොට උන්වහන්සේ විවිධාකාරයෙන් මඟ පෙන්වනවා තමන්ගේ සහෝදරයට. නමුත් ඒකක්වත් සාර්ථක වෙන්නේ නැහැ. අවසානයේ සිවුරු ඇරලා ගෙදර යන්නට කියලා යෝජනා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දකිනවා සසරෙහි පුහුණු කළ මනසක් ඇති කෙනෙක්. ඒ නිසා රෙදි කඩක් අතට දෙනවා රජෝහරණං කියලා රෙදි කඩ අතුල්ලන. එතකොට දහඩිය සමග එහි කුණු තැවරෙනවා. මේ පිරිසිදුව තිබුණු රෙදි කඩ නේද මේ කිලිටි උනේ, මේක පිරිසිදු කරන්නට නැවත පුළුවන් නේද කියලා කල්පනා කරනකොට තමන්ගේ සිතත් ඒ වගේ ක්ලේශ ධර්මයන්ගෙන් උපක්ලේශ ධර්මයන්ගෙන් කිලිටි වෙනවා. නමුත් ඒ පිරිසිදු කරන්නට පුළුවන්. දැන් අපි මාතෘකා කළ දේශනා පාඩේෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චිත්ත සංකිලේසා භික්කවේ සත්ත සංකිලිස්සanti. චිත්ත වෝදාන සත්ත විසුද්ධanti. සිත කිලිටි වීමෙන් තමයි සත්වයා කිලිටි වෙන්නේ. සිත පිරිසිදු වෙනකොට තමයි සත්වයා පිරිසිදු වෙන්නේ. ඒතර මේ යථාර්ථය සැනකින් මතු කරගන්නට උන්වහන්සේට අර ප්‍රායෝගික අත්දැකීම උපකාර වුණා. ඉතාම කෙටි කාලයක් තුල උන්වහන්සේ මනෝමය ඉර්ධිඥානයන් අතරින් අග්‍ර ප්‍රාප්තව අරහත් මාර්ගඥානය සාක්ෂාත් කරන්නට සමත් වුණා. මෙන්න මේ විදිහට ශ්‍රාවක මහරහතන් වහන්සේලාටවත් 100%ක්ම පුද්ගල චරිත, ඒ වගේම ඒ අයගේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥාදී ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම කොතෙක් වැඩිලා අඩු වැඩිද කියලා තේරුම් අරගෙන ඒ පුද්ගලයාගේ ස්වභාවය හරියටම විනිශ්චය කරගෙන කර්මස්ථාන දීමේ හැකියාවක් මහරහතන් වහන්සේ කෙනෙකුටවත් සම්මා සම්බුදු කෙනෙකුගේ ප්‍රමාණයෙන් පිහිටන්නේ නැහැ. ඒ හැකියාව ਸਰව සම්පූර්ණයෙන් පවතින්නේ සම්මා සම්බුදු කෙනෙකුටයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ බොහෝ දෙනා වාසනාවන්ත වුණා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිලා යෝග්‍යාකාරයෙන් කමඨහන් ලබන්න. දැන් මේකෙන් අදහස් කරන්නේ බුදුහාමුදුරුව මුණ ගැහුණු හැමදෙනාම නිවන් දැක්කා කියන එක නෙමෙයි. සමහර කෙනෙක් කොච්චර උත්සාහ කළත් මේ ජීවිතේ නිවන් දකින්න තරම් ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැහැ. නීවරණ ධර්ම බොහොම උත්සන්නයි කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා නම් ඒ අයට මේ ජීවිතේ නිවන් දකින්නට යෝග්‍ය කර්මස්ථානයක් නෙමෙයි. අර දුර්වලකම් මගහරවාගෙන අනුක්‍රමයෙන් වැඩෙන්නට යෝග්‍ය වූ මග පෙන්වීමක් තමයි සිද්ධ කරන්නේ. දැන් කොසල් රජුරුව වගේ අය මුළු ජීවිත කාලෙම බුදුරජාණන් වහන්සේ ඇසුරු කළා වුණත් මේ ජීවිතේ නිවන් දකින්නට යෝග්‍යාකාරයෙන් භාවනා කරන්න උපදේශයක් දීලා නැහැ. ඊළඟට සමහර භික්ෂුන් වහන්සේලාට වුණත් ඒ විදිහටයි. මේ විදිහෙන් යම්කිසි කෙනෙකුගේ සාංශාරික හුරු පුරුදු ගති ලක්ෂණ, ඒ වගේම වැඩිලා තියෙන බෝධිපාක්ෂික ධර්ම, ඒ වගේම නීවරණ ධර්ම කොච්චර උත්සන්නද, ආශ්‍රව ධර්ම කොච්චර ප්‍රබලද, මේ කාරණා නිවැරදිව හඳුනාගත්තොත් තමයි යම්කිසි කෙනෙකුට තම තමන්ට ආවේනික වූ ආකාරයෙන්, අනන්‍ය වූ ආකාරයෙන් මේ නිර්වාණගාමිනී මාර්ගයේ ඉදිරියට යන්නට පුළුවන් වෙන්නේ. වෙන තුනේ දැන් අපේ සාමාන්‍යයෙන් ලෞකික ජීවිතයේ යම් කටයුත්තක් කරන්නට උත්සාහ කළා වුණත් අපි හිතමුකෝ ඉගෙනීම කියලා. ඒ ඉගෙනීම කොච්චර දුරට සාර්ථක වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ හැම ශිෂ්‍යයාටම උගන්වන්නේ එකම විෂය ධාරාව වෙන්නට පුළුවන්. ඒ වගේම එකම පොතපතින් වෙන්නට පුළුවන් ඒ සියලු ශිෂ්‍යයින්ට උගන්වන්නේ. නමුත් ඔවුනොවුන් දේවල් ග්‍රහණය කරගන්න විදිහ, මතක තබා ගන්න විදිහ, ඒවා පිළිබඳව විචාරපූර්වක වෙන විදිහ, ඒ වගේම ප්‍රශ්නකට උත්තර දෙන විදිහ, ඒවා ජීවිතය සමග බද්ධ කරගන්න විදිහ, මේ කාරණා මත තමයි එතනත්තා ඒ ලබන අධ්‍යාපනයෙන් කොතෙක් වැඩෙනවද නැද්ද, අනිත් අයට පිහිට වෙනවද නැද්ද කියන කාරණා තීරණය වෙන්නේ විෂයපතේ මතම නෙමෙයි, ඒ පුද්ගල අනන්‍යතාවයත් එක්කලා. අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් නිර්වාණගාමිනී මාර්ගයේ ගමන් කරනකොට ගිහි පැවිදි සියලුම දෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන එකම ගමන් මග දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ආර්ය ශ්‍රාංක මාර්ගයේහි ගමන් කරන්නට එකම මගක් තමයි බුදුරජාණන් වහන්සේ හැම දිනාටම දේශනා කරන්නේ. නමුත් මේ නිර්වාණගාමිනී මාර්ගය තම තමන් පුරුදු පුහුණු කරන්නේ තම තමන්ට ආවේනික ආකාරයටයි. බුදු කෙනෙක් හමුවට පැමිණෙනකොට බුදුරජාණන් වහන්සේ නිවැරදිව අවබෝධ කරගන්නවා මේ පුද්ගලයා කවර ආකාරයෙන්ද මේ ගමන නිමා කරන්නේ. ඉතින් අද බුදුරජාණන් වහන්සේ අපට හමු නොවන නිසා, ඒ වගේම පරසිද්ධාන්නා ගුරුවරයෙක් අපට හමු වෙන්නත් පහසු නැති නිසා අපි අපටම සිද්ධ වෙනවා අපේ චරිතය කුමක්ද, අපේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම කොතෙක් අඩු වැඩි වශයෙන් වැඩිලා තියෙනවද, අපේ මනසේ නීවරණ ධර්ම, ක්ලේශ ධර්ම කොතෙක් උත්සන්න භාවයෙන් පවතිනවද? මේ කාරණා තම තමන් විසින්ම ධර්මයේ ඇසුරු කොටගෙන, ගුරුවරු ඇසුරු කොටගෙන සාකච්ඡා පවත්වමින්, තමන් තමන් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරමින්, තමන්ගේ මනස නිවැරදිව හඳුනා ගන්නා ප්‍රමාණය මත තමයි නිර්වාණගාමිනී මාර්ගයේ වඩා සාර්ථකව අපට අනන්‍ය වූ ස්වરૂපයෙන් ඉදිරියට යන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ නිසා පුද්ගල චරිත මොන වගේද කියලා හඳුනා ගැනීම අපි හැම කෙනෙකුටම වැදගත් වෙනවා. ඒ අනුන් පිළිබඳව විනිශ්චය කරන්නට නෙමෙයි, තම තමන්ව විනිශ්චය කරගන්න. එතකොට පුද්ගල චරිත හයක් පිළිබඳව ධර්මයේ පැහැදිලි කරන්නේ රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත කියලා. එතකොට අද ධර්ම දේශනාවේදී අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ මේ චරිත කොහොමද අපි හඳුනාගන්නේ? ඒ කියන්නේ තමන්ගේ චරිතය මොකක්ද කියලා හඳුනා ගන්නටත්, ගුරුවරු හැටියට අන් අයට කමටහන් දෙනවා නම්, මඟ පෙන්වනවා නම් අන් අයගේ චරිත හඳුනා ගන්නටත් ඕන. ඒ වගේම ඒ චරිත ලක්ෂණ ඇතිවීමේ හේතු මොනවද? ඒ පුද්ගලයන්ගේ බාහිර ගති ලක්ෂණ මොනවද? මානසික ගති ලක්ෂණ මොනවද? ඒ වගේම නිර්වාණගාමිනී මාර්ගයේදී ඒ පුද්ගලයාට යෝග්‍ය වූ කමටහන් මොනවද? මේ කාරණා පැහැදිලි කරමිනුයි අද ධර්මදේශනාව සිද්ධ කරන්නට අපි සූදානම් වෙන්නේ. ඒ පුද්ගලයන්ගේ මනසෙහි යම්කිසි ගුණයක් බහුලව වඩා උත්සන්නව පවතිනවද, ඒ ගුණය මත තමයි ඒ පුද්ගලයා එබඳු චරිතයක් ඇති කෙනෙක් හැටියට හඳුනාගන්නේ. රාග චරිතයයි කියලා කියන්නේ රාගයේ බහුල, රාගය කියලා කියන්නේ ඇලෙන බැඳෙන ගතිය. කාම ඡන්දය වැඩි. කාම කියලා කියන්නේ ඉන්ද්‍රයන්ගෙන් අරමුණු කරන්නට කැමති වෙන දේවල්. ඇසින් දකින්නට, කනින් අහන්නට, නාසයෙන් ආග්‍රහණය කරන්න, දිවෙන් රස විඳින්න, කයින් ස්පර්ශ කරන්න, සිතින් සිතන්න, කැමති අරමුණු වලට කියනවා කාම කියලා. එතකොට ඒ කාමයට ඇලෙන ගතිය කාම ඡන්දය, කාම රාගය, කාම තණ්හාව. එතකොට ඉබඳු ගති ලක්ෂණ බහුල වෙන්නේ ලෝභය බහුල පුද්ගලයාටයි. ලෝභය අධික පුද්ගලයාටයි. එතකොට ලෝභය අධික පුද්ගලයා තමයි රාග චරිතයේ හැටියට හඳුනාගන්නේ. ඊළඟට ද්වේෂය අධික පුද්ගලයා හැම විටම අරමුණු වල ගැටෙන ස්වභාවයෙන් යුක්තයි. ඇසෙන් දකින, කනෙන් අහන, නාසයෙන් විඳින, දිවෙන් රස විඳින, කයින් ස්පර්ශ කරන, මනසට අරමුණු වෙන බොහෝ දේවල් සමග ඔහු ප්‍රතිවිරෝධාකාරයෙන් තමයි කටයුතු කරන්නේ ද්වේෂ බහුල පුද්ගලයා. එතකොට එබඳු පුද්ගලයා තමයි ද්වේෂ චරිතය හැටියට හඳුනාගන්නේ. ප්‍රධාන වශයෙන්ම අපි දකින, අහන, එහෙම නැත්නම් මේ ඉන්ද්‍රයන්ගෙන් අරමුණු කරන දේවල් සමග ඇලෙනවාද, ගැටෙනවාද, මුසපත් වෙනවාද කියලා තීරණය වෙන්නේ ඒ අරමුණු වල ස්වභාවය මත නෙමෙයි, ඒ අරමුණු පිළිබඳව අපි සිතන ආකාරයන්. යම් කිසි කෙනෙක් කුපිත වෙලා ඉන්නවා නම් ඒ කුපිත වුණු පුද්ගලයාට බාහිරින් ඇහෙන, පෙනෙන, දැනෙන හැමදේම කෝප වෙන්නට යෝග්‍ය කාරණා හැටියට තමයි දැනෙන්නේ. උදාහරණයක් හැටියට අපි ගත්තොත්, අපි හිතමු යම් කිසි කෙනෙක් පවුලේ ස්වාමියා කාර්යාලයට ගිහිල්ලා වැඩ කරලා එනකොට කවර හෝ ගැටලුවක් නිසා ඒ කාර්යාලයේදී ගැටිලා කුපිත වෙලා ගෙදර එනවා. එතකොට ඒ කෝපයෙන් යුක්ත වේතනත්තා ගෙදරට පය තිනකොටම බිරිඳ ගිහිල්ලා කොච්චර ආදරයෙන් සෙනෙහසෙන් කතා කළා වුණත් ඒ බිරිඳ කතා කරන දේත් එක්කත් ඔහු ගැටීමයි සිද්ධ වෙන්නේ. ඊළඟට දරුවා ළඟට ආවත් ගැටෙනවා. ඊළඟට සුරතල් සතෙක් ඇඟේ ඇවිල්ලා දැවටෙන්න ගත්තොත් ඌත් පයින් පාරක් කාගෙන තමයි එතනින් බැහැර වෙන්නේ. කුමක් නිසාද? අර තමන් ඉන්නේ ඕපවුණු මනසෙ. එතකොට අපේ සිත කුපිත වෙලා නම් පවතින්නේ පින්නතුනේ මේ ඉන්ද්‍රියන්ගෙන් අපි ගන්නා හැම අරමුණක්ම අවසානයේ ස්පර්ශ කරන්නේ, තීරණය කරන්නේ මනසින්නේ. එතකොට ඇසින් රූපේ දැක්කා වුණාට ඒ ඇසින් දකින රූපේ පිළිබඳ තීරණ ගන්නෙ මනසෙ. එතකොට මනස කුපිත වෙලා නම් පවතින්නේ, ද්වේෂයෙන් නම් පවතින්නේ ඒ ඇසින් දකින රූපේ පිළිබඳවත් ඒතනත්තා ගැටීමෙන් තමයි ප්‍රතිචාර දක්වන්නේ. කනට ශබ්ද ඇහුණට ඒ ඇහෙන ශබ්දය පිළිබඳ තීරණ ගන්න විනිශ්චය කරන්නේ මනසෙන්. එතකොට මනස ද්වේෂ සහගතව නම් පවතින්නේ ඒතනත්තා ඇහෙන ශබ්දය පිළිබඳව කුපිත වෙනවා. නාසයට ආග්‍රහණය වෙන දේ ගැන, කයට ස්පර්ශ වෙන දේ ගැන, දිවට රසය දැනෙන දේ ගැන මේ හැම දේ පිළිබඳව මේ තනත්තා ගැටෙනව. කුමක් නිසාද? ඔහුගේ මනසේ කෝපය උත්සන්න වුණා. එතකොට මෙන්න මේ විදිහට රාග අධික චරිතයයි, එහෙම නැත්නම් රාග චරිතයයි කියලා කියන්නේ සරාගී හැඟීමෙන් ලෝභ මූලික සිත් බහුලව පවත්වනකොට ඒතනත්තාට ඇසෙන, පෙනෙන, දැනෙන හැමදේම ඇලෙන්නට සුදුසු දේවල්, වැළඳ ගන්නට සුදුසු දේවල්, ලං කර ගන්නට සුදුසු දේවල්, පවත්වන්නට සුදුසු දේවල්, ආස්වාදනීය දේවල් හැටියට තමයි ඒතනත්තාට දැනෙන්නේ. ද්වේෂයේ බහුලව පවත්වන පුද්ගලයාට ඇහෙන, දැනෙන, පෙනෙන, හැඟෙන හැමදේම ගැටීමට සුදුසු දේවල් හැටියට ප්‍රතික්ෂේප වුණු මනසින් තමයි ඒ තැනත්තාට ඒව ස්පර්ශ වෙන්නේ. මෙන්න මේ විදිහට පුද්ගල චරිතයයි කියලා හඳුන්වන්නේ ඒ තැනත්තා තුළ යම් මනෝභාවයක් උත්සන්නද, ඒ මනෝභාවය අනුව තමයි චරිතය තීරණය කරන්නේ. ඒතර රාග චරිතයයි කියලා කියන්නේ ලෝභය හෙවත් රාගයේ බහුල පුද්ගලය, ද්වේෂ චරිතයයි කියලා කියන්නේ ද්වේෂයේ බහුල පුද්ගලය, මෝහ චරිතයයි කියලා කියන්නේ මෝහයේ බහුල පුද්ගලය. මෝහය කියලා කියන්නේ නොයැටෙන ගතිය. කරුණු හරියට පැහැදිලි වෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. එතකොට ඒ පුද්ගලයාගේ ස්වභාවය ඇලෙනවද, ගැටෙනවද, නිහඬ වෙනවද කියන එක ඒ පිළිබඳව නිශ්චිත අදහසක් කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයාගේ මනසට දැනෙන විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෝහ බහුල පුද්ගලයා මෝහය පාදක කොටගෙන ඔහුගේ මනසේ රාගය මතුවෙන්නත් පුළුවන්, ද්වේෂය මතුවෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් මෝහයෙන් උදාසීන වෙන්නටත් පුළුවන්. තොර සමහර වෙලාවට එතනත්ත උපේක්ෂා සහගතව වගේ පවතිනවා. ඒ සැබෑ උපේක්ෂාව නෙමේ, කරුණු වැටහෙන්නේ නැතිකම නිසා නිහඬ වීම. එතකොට මෝහ චරිතය බොහෝ කොට ලෝකයේ පිළිබඳව තීරණ ගන්නට පෙළඹෙන්නේ තමන්ගේ අදහස් මත නෙමේ. අනිත් අය ඒකට හොඳයි කියනවනම් තමනුත් හොඳයි කියනවා, අනිත් අය ඒක නරකයි කියනවනම් තමනුත් නරකයි කියනවා. එතකොට එහෙම විශේෂ ප්‍රතිචාරයක් නැත්තම් මධ්‍යස්ත වෙනවා. මේ විදිහට ඇලීම හෝ ගැටීම හෝ ලෝකයේ අනිත්යයට අනුව බොහෝ කොට මෝහ චරිතය තීරණය කරන්නේ. එහෙම නැත්නම් අඥාන උපේක්ෂාවෙන් යුක්තව, ඒ කියන්නේ කරුණ වටහා ගන්නට බැරිකම නිසා මධ්‍යස්ත වුණා වගේ නිහඬව පවතීම තමයි බොහෝ වෙලාවට මෝහ චරිතයගේ ප්‍රකට වෙන්නේ. ඒ වගේම වැඩකටයුතු කරන්න ගියාම ඒවා නිවැරදිව වටහා ගන්න බැරිකම නිසා අවුල් වියවුල් ඇති කරගන්න ස්වභාවය, පටලව ගන්න ස්වභාවය ඒ තනත්තාගෙන් බහුලව ප්‍රකට වෙනවා. එතකොට මේ ගති ලක්ෂණ වලින් යුක්ත වෙන්නේ ප්‍රඥාව අඩු, මෝහය බහුලව මතුණු තනත්තා. ඒ නිසා ඒ තනත්තා මෝහ චරිතයයි කියලා හඳුන්වනවා. ඊළඟට සද්ධා චරිත කියලා කියන්නේ සද්ධාව අධිකයි, සද්ධාව ප්‍රබලයි. ඒ තනත්තාගේ මනසේ සද්ධා ගුණය තමයි බහුලව මතුවෙන්නේ. බුදුරජාණන් වහන්සේ සද්ධා චරිතයගේ ගති ලක්ෂණ හැටියට දක්වන්නේ දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනේය මච්ඡේර මලං සවේ සද්ධෝති උච්චති. දස්සන කාමෝ සීලවතං, සිල්වතුන් දකින්න කැමති. සද්ධම්මං සෝතු මිච්ඡති, සද්ධර්මය ශ්‍රවණය කරන්න කැමති. විනේය මච්ඡේර මලං, මසුරු මල දුරු කරලා දන් දෙන්නට කැමති. ඒ ගති ලක්ෂණ තමයි සද්ධාව ඇති පුද්ගලයාගේ ප්‍රකට වෙන්නේ. එතකොට ඒ සද්ධාව බහුලව යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒ චරිතය සද්ධා චරිතයයි කියලා හඳුන්වනවා. ඊළඟට බුද්ධි චරිතය කියලා කියන්නේ ප්‍රඥාව බහුලව යම් කෙනෙක් ක්‍රියා කරනවා නම් හොඳ නරක, කළ යුත්ත නොකළ යුත්ත, කුසලය අකුසලය, ධර්මය අධර්මය තෝරා ගැනීමේ විචක්ෂණ බව වැඩි. ඒ වගේම ලෝකයේ සමග අනවශ්‍ය විදිහට ඇලෙන්නට යන්නේ නැහැ. අනවශ්‍ය විදිහට ගැටෙන්නට යන්නේත් නැහැ. කලයුත්ත නොකලයුත්ත නිවැරදිව තෝරා බේරාගෙන කරන ගතිය බුද්ධි චරිතයේහි ස්වභාවය. එතකොට එතනත්ත හැම විටම වගේ බොහෝ කොට බුද්ධිය ප්‍රඥාව පෙරටු කොටගෙන තමයි ක්‍රියා කරන්නේ. ඒ නිසා ඒ චරිතය හඳුන්වන බුද්ධි චරිතයයි කියලා. ඊළඟට විතර්ක චරිතයයි කියලා කියන්නේ හැම කරුණක් පිළිබඳවම ඒතනත්තාට ඇති වෙන්නේ යම්කිසි දෙපැත්තට යන ගතියක්. ඒක එහෙමද මෙහෙමද, මෙහෙමත් වෙන්න පුළුවන් නේද, නෑ මෙහෙමත් වෙන්න පුළුවන් නේද, ඒ විදිහට විතර්ක බහුලයි. නැවත නැවත විවිධ පැතිවලින් ඒ පිළිබඳව කල්පනා කරනවා. නිගමනයකට එන්නට පහසු නෑ, තීරණයකට එන්නට පහසු නෑ. අන්න ඒ ගතිය තමයි විතර්ක චරිතයගේ ස්වභාවය. එතකොට ඒ ගති ලක්ෂණේ බහුල පුද්ගලයා විතර්ක චරිතය කියලා හඳුන්වනවා. දැන් ওই විදිහට ප්‍රධාන චරිත හයක් ධර්මයේ පැහැදිලි කරනවා. එතකොට ඕවා මිශ්‍ර වෙලා පවතිනටත් පුළුවන්. යම් කිසි කෙනෙක් තුල රාග චරිතයේ ගති ලක්ෂණ, ද්වේෂ චරිතයේ ගති ලක්ෂණ දෙකම තියෙන්නටත් පුළුවන්. ඊළඟට රාග චරිතයේ ගති ලක්ෂණ සහ මෝහ චරිතයේ ගති ලක්ෂණ දෙකම තියෙන්නටත් පුළුවන්. ඊළඟට ද්වේෂ චරිතයේ ගති ලක්ෂණ සහ මෝහ චරිතයේ ගති ලක්ෂණ මිශ්‍ර වෙලා තියෙන්නත් පුළුවන්. මේ විදිහට ඊළඟට සද්ධා චරිතයගේ සද්ධා චරිත ලක්ෂණ, ඊළඟට බුද්ධි චරිත ලක්ෂණ ඒවා මිශ්‍ර වෙලා තියෙන්නත් පුළුවන්. සද්ධා චරිත ලක්ෂණ සහ විතර්ක චරිත ලක්ෂණ මිශ්‍ර වෙලා තියෙන්නත් පුළුවන්. බුද්ධි චරිත ලක්ෂණ සහ විතර්ක චරිත ලක්ෂණ මිශ්‍ර වෙලා තියෙන්නත් පුළුවන්. මේ විදිහට ප්‍රභේද වශයෙන් ගත්තහම ඒවා මිශ්‍ර වීමෙන් විවිධ චරිත නිර්මාණය වෙන්නට පුළුවන්. ප්‍රධාන වශයෙන් ගත්තන් පස්සේ චරිත හයක් හැටියට ධර්මයේහි පැහැදිලි කරනවා. දැන් එතකොට මේ චරිත මේ විදිහෙන් ගොඩනැගෙන්නට ප්‍රධාන හේතුවක් තමයි ඒ පුද්ගලයා උත්පත්ති ලැබූ ප්‍රතිසන්දි සිතෙහි ස්වરૂපය. ඒ කියන්නේ පෙනතුනේ මිනිස්සෙක් හැටියට අපි උපදින්නේ පූර්ව කෘත කුසල විපාකයක් හැටියට. එතකොට මේ කුසලය කුසල් සිද්ධ කරද්දී හේතු තුනක් බලපානවා. අලෝභ, අද්වේෂ, අමෝහ. අකුසල් කරද්දී හේතු තුනක් බලපානවා. ලෝභ, ද්වේෂ, මෝහ. එතකොට කුසල් සිතෙහි අකුසල් යෙදෙන්නේ නැහැ. අකුසල් සිතෙහි කුසල් යෙදෙන්නේ නැහැ. එතකොට කුසල් සිතක් කියලා කියන්නේ පිරිසිදු සිතක්. ඒ සිතේ අලෝභය, අද්වේෂය, අමෝහය තමයි යෙදෙන්නේ. සමහර සිත්වල අලෝභ, අද්වේෂ කියන දෙක පමණක් යෙදෙනවා. සමහර සිත්වල අමෝහයත් එකතු වෙනවා. එතකොට අපි නිතරම ධර්මදේශනවලදී අහලා තියෙනවා ඒ අමෝහයත් එකතු වුණොත්, අමෝහය කියලා කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාවත් එකතු වුණොත් ඒ සිත හඳුන්වනවා ත්‍රි හේතුක කුසලයක් කියලා. එහෙම නැත්නම් ස්වභාවයෙන්ම කුසල් සිත්වල යෙදෙන්නේ අලෝභ, අද්වේෂ. අලෝභ අද්වේෂ දෙක හැම කුසල් සිතකම යෙදෙනවා. මොකද ඒවා සෝබන සාධාරණ චෛසික හැටියට හඳුන්වන්නේ. සෑම කුසලයකටම පොදු සාධක දෙකක් තමයි අලෝභය සහ අද්වේෂය. එනිසා කුසලය හැම විටම ද්වි හේතුක ගතියෙන් යුක්තයි. එයට ප්‍රඥාවත් එකතු වුනොත් තමයි එය ත්‍රි හේතුක කුසලයක් හැටියට හඳුන්වන්නේ. නමුත් දැන් මේ කුසල් සිද්ධ කරද්දී හැම කෙනාගේම කුසල් සිත් එකම ප්‍රසස්ත ගතියකින් තියනවා කියලා, එකම මට්ටමක තියනවා කියලා තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ පුද්ගලයාගේ මනසෙහි අලෝභය යෙදෙන ආකාරය සිය දහස් ගුණෙන් වෙනස් වෙන්නට පුළුවන්. අලෝභය කියලා කියන්නේ ලෝභ නොකරන ස්වභාවය, එහෙම නැත්නම් පරිත්‍යාගශීලී ගතියනේ. අද්වේෂයයි කියලා කියන්නේ ද්වේෂ නොකරන ගතිය, එහෙම නැත්නම් මෛත්‍රී පූර්වක ගතියනේ. අමෝහයයි කියලා කියන්නේ මෝහයට ප්‍රතිවිරුද්ධ ගතිය, ප්‍රඥාවෙන් යුක්තයි කියන ගතියනේ. ඒතර මේ ගුණාංග යෙදෙන අකුසල් සිතේ, නමුත් යෙදුනට දහසක් දෙනා ගත්තොත් දහසක් ආකාරයකට තමයි ඒ කුසලය ජනිත වෙන්නේ. අපි හිතමුකෝ දැන් දහසක් දෙනෙක් එකතු වෙලා එකම පින්කමක් කරනවා. එතකොට පින්කම අපි හිතමු කටින පින්කමක් කියලා. දහසක් දෙනා එකතු වෙලා කරන කටින පින්කමකදී ඒ දහසක් දෙනාටම කටින චීවර පූජා කිරීමේ කුසලය කියන එක නමින් තමයි අපි හඳුන්වන්නේ. හැබැයි ඒ ඇති වෙන සිත්වල ස්වභාවය එක්කෙනාට එක්කෙනා සම කරන්නට සැසඳෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ තරම් වෙනස්ව තමයි ඒ හැම දිනාටම සිත් පහළ වෙන්නේ කුමක් නිසාද? ඒ සම්බන්ධව ඇති වෙන අලෝභය, අද්වේෂය, අමෝහය විවිධ නිසා. අපි සරල උදාහරණයක් ගත්තොත් පින්නතුනේ, දැන් අපි ආලෝකය කියලා ගත්තහම ආලෝකයයි කියලා අපි හඳුන්වන්නේ මොන ප්‍රමාණයේ ආලෝකයකටද? දැන් සූර්යාලෝකය ගත්තහම ඒකත් ආලෝකය. සඳ එළිය ඒකත් ආලෝකය. ඊළඟට විදුලි ආලෝකය ඒකත් ආලෝකය. ඊළඟට අපි ඉටිපන්දමක් ගිනි කූරක් දැල්වුවාම එතන තියෙන්නේ ආලෝකය. ඊළඟට කණාමැදිරි එළියක් ගත්තාම ඒකෙත් තියෙන්නේ ආලෝකය. ඒතොර සූර්යාලෝකයයි කණාමැදිරි එළියයි සංසන්දනය කරලා බැලුවෙන් පස්සේ ඉතාම ලොකු පරතරයක් ඒ අතර පවතිනවා. නමුත් කණාමැදිරි එළිය ආලෝකයක් නෙමෙයි කියලා බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. මේ විදිහට සූර්යාලෝකයේ පටන් කණාමැදිරි එළිය දක්වා අපිට තව ලක්ෂ ගණනක් ඕනනම් ආලෝකයේ ප්‍රභේද හඳුනා ගන්නට පුළුවන්. අන්න ඒ වගේ තමයි පුද්ගලයේ කුසල් දහම් කරනකොට ඒතනත්තාගේ ප්‍රඥාව නැමැති ආලෝකය මොන ප්‍රමාණයෙන්ද කුසල් සිතෙහි යෙදෙන්නේ. ඒක අසංඛ්‍ය ගණනින් වෙනස් වෙනවා. අන්නේ වෙනස මත තමයි ඒ පුද්ගලයා උපදිනකොට ඒ පුද්ගලයාගේ උත්පත්ති සිතේ ප්‍රඥාව මොන ප්‍රමාණයෙන්ද තියෙන්නේ කියලා තීරණය වෙනවා. ඒ වගේම තමයි අලෝභ අද්වේෂ කියන මේ කුසල මූලයන් දෙකත් අර විදිහට අසංඛ්‍ය ගණන් ප්‍රභේද ඇති වෙන්නට පුළුවන්. එතකොට ඒ තනත්තා උත්පත්ති ලැබනකොට ඒ උපදින්නට මුල් වෙච්ච කුසල් සිතේ අලෝභය මොන ප්‍රමාණයෙන්ද තියෙන්නේ, අද්වේෂය මොන ප්‍රමාණයෙන්ද තියෙන්නේ. ඒ අනුව තමයි ඒ පුද්ගලයාගේ ගති ලක්ෂණ තීරණය වෙනවා. දැන් අපි කියවනේ කණාමැදිරි එළියත් අපිට එළියක් හැටියට ආලෝකයක් හැටියට හඳුන්වන්න වෙනවා. ඒකට අපිට අඳුරයි කියලා කියන්නට බෑනේ. හැබැයි කණාමැදිරි එළිය ගත්තහම එතන ආලෝකයක් තියෙනවා. හැබැයි අඳුරු අවස්ථාවක කණාමැදිරි එළිය දැල්වෙනකොට ආලෝකයක් හැටියට අපිට ප්‍රකට වෙනවා. හැබැයි අන්ධකාරය තමයි බහුලව පවතින්නේ. යන්තමට එළියකුත් එතන තියෙනවා. එළියක් නෙමෙයි කියලා කියන්නට බෑ. ආලෝකයක් නෙමෙයි කියලා කියන්නට බෑ. හැබැයි අඳුරු අවස්ථාවක ආලෝකය දැල්වුවහම අපිට අන්ධකාරය බහුලව පේනවා. ඒ අතරේ යන්තමට ආලෝකය පේනවා. අන්න ඒ වගේ යම් කෙනෙකුගේ ප්‍රඥාව හීන වුණොත් ඒ තනත්තාට ප්‍රඥාව නැති කෙනෙක් කියලා හඳුන්වන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ප්‍රඥාව බොහොම දුර්වලයි. ඒ තනත්තාගේ මනසේ මෝහය තමයි බහුල වෙන්නේ. මෝහය අවදි වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එතකොට දැන් කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඉතින් කුසල් සිතේ අකුසල්ය දෙන්නේ නැහැනේ. කුසල් සිතේ අකුසල්ය දෙන්නේ නැහැ. නමුත් දැන් අපි වටහා ගන්නට ඕන කාරණේ තමයි මේ තනත්තා කෙලස් නැසූ කෙනෙක් නෙමෙයිනේ. මෝහය සම්පූර්ණයෙන් දුරු කරපු කෙනෙක් නෙමෙයිනේ. ඒ කුසල්සිත කියලා කියන්නේ අනුශය වශයෙන් නේතනත්තාගේ මනසේ පවතින රාග, ద్వේෂ, මෝහ සියල්ලම පවතිනවා. හැබැයි මේ කුසල්සිත ඇති වෙන අවස්ථාවේදී අලෝභය, අද්වේෂය, අමෝහය මතු වෙලා තියෙනවා. ඒ මතුණු නිසා තමයි ඒක කුසල්සිතක් කියලා හඳුන්වන්නේ. නමුත් මේ මතු වෙන ප්‍රමාණය අඩු නම් ඒතනත්තාගේ මනසෙහි කෙලෙස් අවදි වෙන්න තියෙන ඉඩකඩ වැඩි. යම් කෙනෙකුගේ సంతානේ අර අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන් වඩා ප්‍රබලව යෙදුනා නම් එතන අකුසල් මතුවෙන්න තියෙන ඉඩකඩ අඩුයි. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් සූර්යාලෝකයේ පවතින අවස්ථාව. අන්ධකාරයේ තියෙන ලෝකයට මේ සූර්යා ආලෝකය දෙන්නේ. ඒතර සූර්යාලෝකයේ තියෙන වෙලාවට අපට අඳුරක් තියෙනවා කියන සංඥාවක්වත් එන්නේ නැහැ. මේ දහවල් කියන අදහස තමයි අපිට තියෙන්නේ. ඇයි ඒ දහවල් කියන අදහස තියෙන්නේ? එතරම්ම ආලෝකය ප්‍රකටයි. අන්ධකාරය අප්‍රකටයි. දැන් අර රාත්‍රී කාලේ කණාමැදිරි ආලෝකය වැටෙනකොට දැන් රාත්‍රියේ අඳුර තියෙද්දිනේ සූර්යාලෝකය පතිත වෙන්නේ. එතකොටනේ අපි උදෑසන වුණා, එළිය වැටුණා, දහවල් වුණා කියලා කතා කරන්නේ. අඳුර තියෙන තැනට තමයි ආලෝකය පතිත වෙන්නේ. ඒතර කණාමැදිරි එළියත් අඳුර තියෙන තැනට පතිත වුණාම අපට අන්ධකාරය ප්‍රකට පෙනෙනවා, ආලෝකය යන්තමට පේනවා. අඳුර ඇති තැනට සූර්යාලෝකය වැටෙනන් පස්සේ අඳුර අප්‍රකට වෙනවා, ආලෝකය වඩා බලවත් වෙනවා, ප්‍රකට වෙනවා. ඇයි ඒ? ආලෝකය වඩා තීව්‍ර නිසා. අන්න ඒ වගේ අපි කුසල් දහම් කරනකොට ප්‍රඥාව වඩා තීව්‍ර වුණොත්, එබඳු සිතකින් අපි උපදිනවනම් ඒතනත්තා උත්පත්තිය ලැබූ ආත්ම භාවයේ ඔහුගේ මනසෙහි මෝහය අවදි වෙන්නට තියෙන ඉඩකඩ අඩුයි. මෝහය අවදි නොවන තරමට ඒක යටපත් වෙලා අර ප්‍රඥාව බලවත් වෙලා. එතකොට ඒ විදිහට උපදින චරිත තමයි හඳුන්වන්නේ බුද්ධි චරිත කියලා. එතකොට මෝහය යටපත් වෙලා ඒ තනත්තාගේ අමෝහය නැමැති චෛතසිකේ වඩා බලවත් වේ කුසලයේ සිද්ධ කරලා. එතකොට ඒ තනත්තා බුද්ධි චරිතය. ඊළඟට යම් කෙනෙකුගේ අලෝභ අද්වේෂ කියන මේ කුසල මූලයන් දෙක බලවත් වෙනවා, අමෝහය එතරම්ම බලවත් වෙන්නේ නැහැ. එතකොට ඒ චරිතය සද්ධා චරිතයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. අලෝභය, අද්වේෂය බොහොම ප්‍රබලව පවතිනවා. ඒ නිසා ලෝභී නැහැ ඒතනත්තා. දන් දෙන්නට කැමති, පරිත්‍යාග කරන්න කැමති, පින්කම් කරන්න කැමති. අද්වේෂය ප්‍රබල නිසා ඒතනත්තා ගැටෙනව අඩුයි, කුපිත වෙනව අඩුයි, නිතර බොහොම සතුටින් ඉන්නවා. ඒ වගේම ප්‍රියශීලීව කටයුතු කරනවා. අනිත් අය කෙරෙහිත් බොහොම පහදින ස්වභාවය වැඩි, ගැටෙන ස්වභාවය අඩුයි. ඇයි? ඒතනත්තාගේ සිතේ ලෝභ ද්වේෂ යටපත් වෙලා අලෝභ අද්වේෂ බොහොම ප්‍රබල වෙලා. එනිසා එබඳු ගති ලක්ෂණ වලින් උපදින තැනත්තා සද්ධා චරිතයක් වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. ඊළඟට යම්කිසි කෙනෙකුගේ සිතේ අලෝභය, දැන් කුසල් සිතක් නිසා අලෝභය මතුවෙනවා. අලෝභය මතුණාට අර කණාමැදිරි එළියක් වගේ යන්තමට තමයි අලෝභය ජනිත වෙලා තියෙන්නේ. එතකොට යන්තමට හරි අලෝභය මතුවෙච්ච නිසා ඒක කුසල් සිතක් කියලා හඳුනා ගන්නට වෙනවා. හැබැයි බොහොම දුර්වලයි. ඒ දුර්වල නිසා කණාමැදිරි එළිය තියෙන තැන එළිය පෙනුනට අන්ධකාරය වඩා ප්‍රබල වෙන්නාසේ ඒ තනත්තාගේ මනසේ අර අලෝභය තියෙනවා. අලෝභය ක්‍රියාත්මකයි. නමුත් ඒ තනත්තා උත්පත්තියක් හැටියට ඒ කුසල කර්මයෙන් ප්‍රතිසන්දිය ලැබුවා. ඊපස්සේ ඒ සිතේ අලෝභය යන්තමට පැවතුනාට ලෝභය බහුලව මතුවෙන්නට තියෙන ඉඩකඩ වැඩි. පෙර භවයේහි සාංසාරික වශයෙන් කරලා තියෙන කුසල කර්මයක් තමයි අපිට මේ භවයේ මනුෂ්‍යාත්ම භාවයේ උපදින්නට ප්‍රතිසන්දිසිත හැටියට ජනිත කරන්නට ඒ කුසල කර්මයේ විපාකය තමයි උපකාර වුනේ. එතකොට මේ ප්‍රතිසන්දිසිත ජනිත වෙද්දී ඒ ප්‍රතිසන්දිසිතට අලෝභය, අද්වේෂය, අමෝහය බලපාලා තියෙන ප්‍රමාණය මත තමයි ඒ පුද්ගලයාගේ කෙලස් ධර්ම අඩු වැඩි භාවය මේ ජීවිතය තුළ ප්‍රකට වෙන්නේ. අලෝභය වඩා දුර්වල නම් ඒ තැනැත්තාගේ ලෝභය මතුවෙන්නට තියෙන ඉඩකඩ වැඩි. එතකොට ඒ බඳු පුද්ගලයා රාග චරිතයක් වෙන්නට පුළුවන්. අද්වේෂය බොහොම දුබලව ඇති වෙලා තියෙනවා. ඒ බඳු කුසලයකින් ඉපදිච්ච කෙනාගේ ද්වේෂය බහුලව මතුවෙන්නට තියෙන ඉඩකඩ වැඩි. ඊළඟට අමෝහය දුර්වලව ඇති වෙලා තියෙනවා. ඒ බඳු කුසල් සිතකින් ඉපදිච්ච කෙනාගේ මෝහය බහුලව වැඩි මතුවෙන්නට තියෙන ඉඩකඩ වැඩි. එතකොට ඒ බඳු අය තමයි රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත කියලා හඳුන්වන්නේ. අර විදිහට ලෝභ, අලෝභ, අද්වේෂ කියන දෙක වඩා බලවත් වෙනකොට සද්ධා චරිත නිර්මාණය වෙනවා. ඊළඟට අමෝහය වඩා බලවත් වෙනකොට බුද්ධි චරිත නිර්මාණය වෙනවා. ඊළඟට විතර්ක බහුලව කරන ලද කුසල් වලින් උපදිනකොට එතනත්ත විතර්ක බහුල පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ විදිහට තමයි ප්‍රධාන හේතුව හැටියට දක්වන්නේ ඒ ඒ පුද්ගලයාගේ උත්පත්ති සිතෙහි ස්වરૂපය. ඊළඟට තවත් දක්වනවා, තවත් හේතු හැටියට සාංසාරික වශයෙන් ආසන්න ආත්ම භවවල ඒ තනත්තා අත්විඳපු පුරුදු වාසනා ගුණ ඒවත් මේ ජීවිතයේ චරිත ලක්ෂණ උස්පහත් වෙන්නට බලපාන්න පුළුවන්. ඒ කියන්නේ ආසන්න ආත්ම භවවල යම් කෙනෙක් බහුලව ඇලෙන බැඳෙන ස්වභාවයෙන් සරාගී ස්වරූපයෙන් කටයුතු කළා නම් ඒ සාංසාරික ඇබ්බැහිය මේ ජීවිතේ ප්‍රබලව මතුවෙන්නට පුළුවන්. ඊළඟට ආසන්න ආත්ම භවවල නිතර ගැටෙමින් හැපෙමින් වේශමූලිකව කටයුතු කළා නම් ඒ මානසික තත්ත්වය ඇබ්බැහියක් හැටියට මේ ජීවිතේ මතුවෙන්නට පුළුවන්. ඒ වගේම මත්පැන් බීම බහුලව බොහොම අවිචාරවත්ව සිහිමුලාවෙන් කටයුතු කළා නම් ආසන්න ආත්ම භවවල දැනුගතකමක් නැතුව, ਵਿਚාරයක් නැතුව කටයුතු කළා නම් ඒ ඇබ්බැහිය මෝහය බහුල වෙන්නට මේ ජීවිතේ හේතු වෙන්නට පුළුවන් කියන බවත් ධර්මයේ පැහැදිලි කරනවා. මෙන්න මේ විදිහට ඒ ඒ පුද්ගලයා රාග චරිතයේද, ද්වේෂ චරිතයේද, මෝහ චරිතයේද, සද්ධා චරිතයේද, බුද්ධි චරිතයේද, විතක්ක චරිතයේද කියලා තීරණය වෙන්නේ අහේතුකව නෙමෙයි, ඒ පුද්ගලයා සාංසාරිකව හුරු පුරුදු කරගෙන ආපු හේතු සාධක අනුවයි. ප්‍රධාන වශයෙන්ම උත්පත්ති සිත කවරාකාරයෙන්ද ක්‍රියාත්මක වුණේ, එහි ගති ලක්ෂණවල අඩු වැඩි ස්වરૂපය මත ඒ පුද්ගලයාගේ චරිත ලක්ෂණවල යහපත් අයහපත් ගුණාංග අඩු වැඩි වෙන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට දැන් අපි තමන්ගේ චරිතය රාග චරිතයක්ද, ද්වේෂ චරිතයක්ද, මෝහ චරිතයක්ද, සද්ධා චරිතයක්ද, බුද්ධි චරිතයක්ද, විතරක චරිතයක්ද කියලා අපි කොහොමද හඳුනගන්නේ? ඒ හඳුනා ගන්නට අවශ්‍ය බාහිර ගති ලක්ෂණ සහ මානසික ගති ලක්ෂණ බොහොමයක් ධර්මයේහි පැහැදිලි කරනවා. මොනවද බාහිර ගති ලක්ෂණ කියලා කියන්නේ? රාග චරිතයක් ඇති පුද්ගලයා ආහාර පාන අනුභව කරන්නට ගියොත් ඒ තැනැත්තා බොහොම රසවත් දේවල්, මිහිරි දේවල් වලට තමයි ඇලුම් කරන්නේ. ඒ වගේම ඒ තැනැත්තා බොහොම සෑහෙන වෙලාවක් ඒවා රස විඳමින්, තලුමරමින්, හිමින් සැරේ ඒවා භුක්ති විඳින. හැබැයි ද්වේෂ චරිතය එහෙම නෙමෙයි. ඒ තැනැත්තාට ඒවා රස විඳීමේ ලොකු අවශ්‍යතාවයක් නැහැ. කොහොම හරි ඉක්මනට ආහාර ටික අනුභව කරලා ඊළඟ කටයුත්තට යොමු වෙන්න හෝ එහෙම නැත්නම් එතනින් බැහැර වෙන්නට උත්සාහ කරනවා විනා ඔහු ඒවා පිළිබඳව එතරම් ආස්වාදනය කරන බව ප්‍රකට වෙන්නේ නැහැ. ඊළඟට මෝහ චරිතයගේ ස්වභාවය තමයි ඒ පුද්ගලයාට ਵਿਚාරයක් නැහැ. සමහර වෙලාවට රසයත් එක්ක බැඳෙන්නත් පුළුවන්, සමහර වෙලාවට ගැටෙන්නත් පුළුවන්. ඒ වගේම ආහාර ටික අනුභව කරන්න ගියාම බත් පුළු විසුරුවගෙන, ඒ වගේම සමහර වෙලාවට කට දෙපසින් හැලෙනවා, ඉඳුල් හැමතැනම තවරගෙන මේ විදිහට වෙන්නට පුළුවන්. ඒ මෝහයේ අඩු වැඩි බවත් එක්කලා එක් එක් පුද්ගලයාගේ ස්වરૂපය. ඊළඟට මේ චරිත ලක්ෂණ ඇති අය දැන් සද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත පිළිබඳව පින්නතුනි පැහැදිලි කරන්නේ ඒ අයගේ ස්වરૂපය සද්ධා චරිත පුද්ගලයා රාග චරිතය ඇති පුද්ගලයාගේ චරිත ලක්ෂණ වලට බොහෝ දුරට සමාන වෙනවයි කියන බව තමයි පැහැදිලි කරන්නේ. මොකද රාගයේ බහුලව ඉපදුනාට ඒ පුද්ගලයා කුසල් කරද්දී රාග චරිතයක් ඇති පුද්ගලයාට සද්ධාව තමයි ප්‍රබලව මතුවෙන්නේ. ද්වේෂ චරිතයක් ඇති පුද්ගලයා කුසල් කරද්දී සද්ධාව නෙමෙයි ප්‍රබලව මතුවෙන්නේ, බුද්ධිය තමයි එතනත්තාගේ ප්‍රබලව මතුවේ. ඊළඟට මෝහ චරිතයක් ඇති පුද්ගලයා කුසල් කරන්නට පෙළඹෙද්දී ඒතනත්තාට විතර්ක තමයි බහුලව මතුවේ. මෙන්න මේ විදිහට රාග චරිතයා සද්ධා චරිතයට බොහෝ දුරට සැසඳෙනවා, ඊළඟට ද්වේෂ චරිතේ බුද්ධි චරිතයට බොහෝ දුරට සැසඳෙනවා, මෝහ චරිතේ විතර්ක චරිතයට බොහෝ දුරට සැසඳෙනවා. එතකොට වෙනත් පැත්තකින් අපි කතා කරනවා නම් රාග චරිතයක් ඇති තැනැත්තා කුසල් කරනකොට සද්ධාව තමයි ඒ තැනැත්තාගේ මතුවි ප්‍රකට වේ. ද්වේෂ චරිතය ඇති තැනැත්තාගේ බුද්ධිය ප්‍රකට වීම ඉඩකඩ වැඩි. මෝහ චරිතය ඇති තැනැත්තාට විතර්ක බහුල වීමට තියෙන ඉඩකඩ වැඩි. ඊළඟට පින්නතුනේ, දැන් රාග චරිතය ඇති පුද්ගලයා ඉරියව් පවත්වනකොට ඒ තැනැත්තා නිදා ගන්නට ගියත් බොහොම පිළිවෙලට තමයි ඇඳ ඇතිරිලි සකස් කරගෙන බොහොම පිළිවෙලට නිදා ගන්න ගතිය. හැබැයි ද්වේෂ චරිතය ඇති පුද්ගලයා හැම නෙමෙයි ඒ වෙලාවට තියෙන දේත් එක්කලා යපෙනවා. හැරෙන්නට ඔහු විශේෂයෙන් ඒවා විචිත්‍ර කරන්නට පිළිවෙල කරන්නට එහෙම පෙළඹෙන්නේ නැහැ. මෝහ චරිතය ඇති පුද්ගලයාට ඒවා පිළිබඳව නිනව්වක් ඇත්තේ නැහැ, විශේෂ ස්වභාවයක් ඇත්තේ නැහැ. අනිත් අය පවතින රටාවත් එක්කලා සමහරට අනුගත වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අවිචාරවත්ව පවතින්නට පුළුවන්. ඉතින් මේ විදිහට ඉරියව් පැවැත්වීමේදී, ඒ වගේම වැඩ කටයුතු කරද්දී, ආහාර ගනිද්දී, ඊළඟට ලෝකේ අරමුණු වලට ප්‍රතිචාර දක්වද්දී, මේ හැම අවස්ථාවකදීම රාග චරිතය ඇලෙන බැඳෙන ස්වරූපයෙන් ඒවට ප්‍රතිචාර දක්වනවා, ද්වේෂ චරිතය ගැටෙන හැපෙන ස්වරූපයෙන් ප්‍රතිචාර දක්වනවා, මෝහ චරිතය බොහෝ කොට අවිචාරවත්ව ඒවට ප්‍රතිචාර දක්වනවා. ඊළඟට මානසික ගුණාංග වශයෙන් ඕනෝන්ගේ ගති ලක්ෂණ වෙනස් වෙනවා. රාග චරිතයක් ඇති පුද්ගලයා තුළ මායා සාඨෙය්‍ය, ඒ වගේම මහිච්ඡතා, අත්‍රිච්ඡතා, පාපිච්ඡතා, අසන්තුට්ඨිතා මේ වගේ මානසික ගුණාංග මතුවීම ඉඩකඩ වැඩි. මායා කියලා කියන්නේ තමන් ළඟ තියෙන අඩුපාඩු දුර්වලකම් අනිත් අයට නොපෙනෙන්න වහන ගතිය. තමන් ළඟ දුබලකම් තියෙනවා, ඒ දුර්වලකම් වසා ගන්නට උත්සාහ කරනවා. ඒක තමයි මායා කියලා කියන්නේ. සාඨෙය්‍ය කියලා කියන්නේ නැති ගුණ ප්‍රකට කරන්න උත්සාහ කරනවා. එතකොට ඒ පුද්ගලයා තමන් ළඟ නැති දේවල් අනිත් අයට ප්‍රකට කරලා අනිත් අයගේ හිත් දිනා ගන්නට, තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගන්නට වෑයම් කරන ගතිය වැඩි. සාඨෙය්‍ය කියලා කියන්නේ ඒකයි. ඊළඟට මහිච්ඡතා කියලා කියන්නේ බොහෝ බලාපොරොත්තු ඇති බව. ඉච්ඡ කියලා කියන්නේ කැමැත්ත, අපේක්ෂාව. මහිච්ඡ කියලා කියන්නේ එකකින් දෙකකින් සන්තෝෂයටපත් වෙන්නේ නැහැ, තෘප්තිමත් වෙන්නේ නැහැ, බොහෝ අපේක්ෂා කරනවා. එකක් ලැබුණොත් දෙකක්, දෙකක් ලැබුණොත් හතරක්, හතරක් ලැබුණොත් අටක්. මේ විදිහට බහුල අපේක්ෂා ඇති බව. ඊළඟට අත්‍රිච්ඡතා කියලා කියන්නේ වඩා ප්‍රණීත දේවල් අපේක්ෂා කරන ගතිය. අපි හිතමු තමන්ට වස්ත්‍රයක් ඇඳුමක් තියෙනවා නම් ඊට වඩා හොඳ මට්ටමේ ඇඳුමක්. වාහනයක් තියෙනවා නම් ඊට වඩා හොඳ මට්ටමේ වාහනය. ඒක තමයි අත්‍රිච්ඡතාවය කියලා. ළඟට පාපිච්චතා කියලා කියන්නේ ඒ තමන්ගේ බලාපොරොත්තු අපේක්ෂා ඉටු කරගන්නට ධාර්මිකව පමණක් නෙමෙයි අධාර්මික වුණත් කටයුතු කරන්නට එතනත්ත පෙළඹෙනවා. ධාර්මිකව ලෝක සම්මතයට අනුව දේවල් සම්පාදනය කරගන්නට බැරි නම්, තමන්ට අවශ්‍ය දේවල් ලං කරගන්නට බැරි නම් වැරදි විදිහට හරි ඉන්ද්‍රිය පිනවන්නට, සම්පත් රාශි කරන්නට පෙළඹෙන ගතිය තමයි පාපිච්චතා කියලා කියන්නේ. අසන්තුට්ඨිතා කියලා කියන්නේ කොච්චර ලැබුණත් ඒ තැනත්තාට සතුටක් නැහැ, තෘප්තියක් නැහැ, හැම විටම නොපිරුණු ගතියෙන් යුක්තව බොහෝ බලාපොරොත්තු ඇති කරගෙන කටයුතු කරනවා. මෙන්න මේ වගේ ගති ලක්ෂණ තමයි මානසිකව රාග චරිතයගෙන් ප්‍රකට වෙන්නේ. ඊළඟට ද්වේෂ චරිතයගේ ස්වභාවය තමයි ක්‍රෝධ, උපනාහ, මක්ක, පලාස, ඉස්සා, මච්චරිය මෙබඳු ගති ලක්ෂණ වලින් යුක්ත බව. ක්‍රෝධ කියලා කියන්නේ කුපිත වෙන ගතිය. අරමුණ සමග ගැටිලා අරමුණට ප්‍රතිවිරෝධාකාරයෙන් විරුද්ධතාවයෙන් නැගී සිටින ගතිය. ඒක තමයි ක්‍රෝධයයි කියලා. උපනාහ කියලා කියන්නේ වෛරය, බද්ධ වෛරය කියලා හඳුන්වනවා. එතකොට කෝපය බහුලව යම්කිසි පුද්ගලයෙක් සම්බන්ධව දීර්ඝ කාලයක් නැවත නැවත විවිධ කරුණු සම්බන්ධව කෝපය මතුවෙනකොට ඒ පුද්ගලයා සමග ඒ කෝපය බද්ධ වෙලා යම් කලක් යද්දි වරදක් කළත් නොකළත් දකින ගානේ සිහිපත් වෙන ගානේ නුරුස්සන ගතියක් මනසේ මතුවෙනවා. ඒක තමයි බද්ධ වෛරයයි කියලා හඳුන්වන්නේ. ඒ ගතිය මේ ද්වේෂමූලික පුද්ගලයාගෙන් ප්‍රකට වෙනවා. එතකොට ක්‍රෝධය, උපනාහය, ඊළඟට මක්ඛය. මක්ඛ කියලා කියන්නේ ගුණ මකන බව. අනිත් අයගේ ගුණය දකින්න කැමති නැහැ. දැන් රාග චරිතය ඇති පුද්ගලයා, සද්ධා චරිතය ඇති පුද්ගලයා අනිත් අයගේ ගුණය දකින්නට කැමති, ගුණය අගය කරනවා. ඒ ගුණයත් එක්කලා බැඳෙන ගතියක් තියෙනවා. නමුත් ද්වේෂ චරිතය ගුණය අගය කරන්නට සූදානම් නැහැ, ගුණය දකින්නට සූදානම් නැහැ. ඒ ගුණය යටපත් කරන, ගුණය මකා දමන්නට උත්සාහ කරන ගතිය තමයි ඒ තැනත්තගෙන් ප්‍රකට වෙන්නේ. මකු බව. ඊළඟට පලාස කියලා කියන්නේ යුගග්‍රාහී බව. ඒ කියන්නේ අනිත් අය ළඟ යම්කිසි ගුණයක් තියෙනවා නම් ඒගොල්ලන්ට විතරක් නෙමෙයි අපි ළඟත් ඒවා තියෙනවා. අනිත් අයට යම් හැකියාවක් තියෙනවා නම් ඒගොල්ලන්ට විතරද හැකියාවන් තියෙන්නේ, අපටත් ඒ හැකියාවන් තියෙනවා කියලා හැමතිස්සෙම ලෝකේ අනිත් අයගේ ගුණය වටිනාකම පිළිගන්නට සූදානම් නැහැ. ඒකත් එක්ක තමනුත් සැසඳෙන්න, පෑහෙන්න උත්සාහ කරනවා. ඒක තමයි පලාසය කියලා කියන්නේ. ඉස්සහ කියලා කියන්නේ ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාවයි කියලා කියන්නේ තමන් කැමති වෙන, තමන් අපේක්ෂා කරන යම් කාරණයක් සම්බන්ධව අනිත් කෙනා ඉදිරියට යනවා පෙනෙනවා නම් ඒක රුස්සන්නේ නැති ගතිය. ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ එක් එක් පුද්ගලයාට ආවේනික විදිහට හැම කෙනෙක් තුළම එකම කාරණයක් සම්බන්ධව ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ නැහැ. අපි හිතමු තමන් ධනයට ඇලුම් කරනවා නම් අනිත් කෙනා ධනයෙන් ඉදිරියට යනකොට තමන්ට ඊර්ෂ්‍යාව මතුවේ. තමන් යාන වාහන වලට කැමති නම් අනිත් කෙනා යාන වාහන ආදී ලැබනකොට තමන්ට ඊර්ෂ්‍යාව මතුවෙනවා. තමන් දැනුගත්කමට කැමති නම් අනිත් කෙනා ඉගෙන ගන්නකොට තමන්ට ඊර්ෂ්‍යාව ඇති වෙනවා. අන්න ඒ වගේ තමන් අපේක්ෂා කරන, තමන් බලාපොරොත්තු වෙන දෙයින් අනිත් කෙනා ඉදිරියට යනවා දැනෙනකොට ඒ ගතිය ප්‍රොස්සන් නැති මානසික තත්ත්වය තමයි ඊර්ෂ්‍යාවයි කියලා හඳුන්වන්නේ. ඊළඟට මසුරුකම. මසුරුකම කියලා කියන්නේ තමන් සන්තක දේවල් අන් අය පරිහරණය කරනවාට නොකමැති ගතිය. තමන්ගේ දේවල් අනිත් අයට අත්පත් වෙනවට කැමති නැහැ. ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒක රුස්සන්නේ නැහැ. ඒක තමයි මසුරුකම කියලා කියන්නේ. මෙන්න මේ වගේ ගති ලක්ෂණ තමයි අර ද්වේෂ අධික චරිතයේහි මානසික ගුණාංග හැටියට ධර්මයේ පැහැදිලි කරන්නේ. ඊළඟට මෝහාධික පුද්ගලයාගේ ස්වභාවය තමයි තීන මිද්ධ, ඒ වගේම උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡාව. ඊළඟට ආදානග්‍රාහී බව, දුප්පටි නිස්සග්ගී බව. මේ ගති ලක්ෂණ තමයි මෝහාධික පුද්ගලයාගේ මානසික ගුණාංග හැටියට දක්වන්නේ. තීන මිද්ධ කියලා කියන්නේ සිත චිත්තචෛසික ධර්මයන් හැකිලෙන ගතිය, අලසකම, උදාසීන බව. ඒ මෝහ චරිතයේහි ස්වභාවය. ඊළඟට උද්දච්ච කුක්කුච්ච. උද්දච්චයි කියලා කියන්නේ මනසෙහි සැලෙන බව. කුක්කුච්ච කියලා කියන්නේ තැවෙන ගතිය. එතකොට සැලෙන ගතිය, තැවෙන ගතිය ඒ තැනත්තාගේ බහුලයි. විචිකිච්ඡා කියලා කියන්නේ සැක කරන ගතිය. ඒකද මේකද කියලා තීරණයකට එන්න බෑ. අවිනිශ්චිත බව. පැහැදිලි නිගමනයකට නොයන ගතිය. ඒ වගේම සැක කරන ගතිය. ඒ මෝහ චරිතයගේ ලක්ෂණ. ඊළඟට ආදානග්‍රාහී. දැඩිව යමක් යම් දෘෂ්ටියක් ග්‍රහණය කරගත්තොත්, යම් මතයක එල්බ ගත්තොත් ඒක හරිද වැරදිද, හොඳද නරකද, සහේතුකද නැද්ද, ඒ මොකුත් කතාවක් නැහැ. ඒකම දැඩිව අල්වගෙන ඉන්නවා, දැඩිව එහිම එල්බගෙන ඉන්නවා. ඒක තමයි ආදානග්‍රාහී කියලා කියන්නේ ගත්තු මතේ, ගත්තු දෘෂ්ටියේ එල්බ ගන්නා බව. දුප්පටි නිස්සග්ගී කියලා කියන්නේ ඒ එල්ලිච්ච ඒ දෘෂ්ටිය අතහරවන්නට පහසු නැහැ. ඒක බැහැර කරන්නට පහසු නැහැ. කොයිතරම් කරුණු කිව්වා වුණත් ඒවා හේතු ගන්නන්න පහසු නැහැ. මොකද ප්‍රඥාව නැති නිසා ඒවා එතනටාට පැහැදිලිව නිවැරදිව හේතු යන්නේ නැහැ. මෙන්න මේ විදිහට මෝහ චරිතයගේ ස්වභාවය තමයි ඔය කියන ගති ලක්ෂණ. ඊළඟට සද්ධා චරිතය සිල්වතුන් ගුණවතුන් දකින්නට කැමති වෙනවා. ඊළඟට ධම්මහන්නට, ධර්මය ශ්‍රවණය කරන්නට කැමති වෙනවා. ඒ වගේම පරිත්‍යාගශීලී ගුණේ යුක්ත වෙනවා. ප්‍රසාදනීය ගුණේ යුක්ත වෙනවා. අනිත් අයගේ ගුණේ දකින්නට කැමති වෙනවා, ගුණේ අගයනවා. ඒ වගේම නිතර සතුටින් ඉන්නට උත්සාහ කරන, හැම නැත්තම් සතුට සිතින් ප්‍රීතියෙන් කටයුතු කරන ගතිය. මේවා තමයි සද්ධාව ඇති පුද්ගලයා හඳුනා ගන්නට තියෙන ගති ලක්ෂණ. ඊළඟට බුද්ධිය ඇති පුද්ගලයා බුද්ධි චරිතයේ ස්වභාවය තමයි අප්‍රමාදී ගුණය. ඒ කියන්නේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව කටයුතු කරනවා. නිතරම සිහිය නුවණ පාවිච්චි කරලා දේවල් කරනවා. හොඳ නරක යහපත අයහපත තෝරා බේරාගෙන ක්‍රියා කරනවා. ඒ වගේම යම් කරුණක් පිළිබඳව තමන්ට සංවේගයක් ඇති වුණොත් ඒකෙන් තැවි තැවි ඉන්නේ නැහැ. ඒ සංවේගය ඇති වුණු කාරණය සම්බන්ධව තමන් එතෙන් පටන් වීරෙන් යුක්තව ක්‍රියාත්මක කරනවා. සංවේගයයි කියලා කියන්න පින්නතුනේ දුක් වෙනවා කියන එක නෙමෙයි. යමක පවතින අනර්ථය, අනතුරු, බියජනක බව නුවණින් වටහා ගන්න ගතිය තමයි සංවේග කියලා කියන්නේ. දැන් ඔය සමහර වෙලාවට අපි දකින්නේ මලගෙවල් වල තියෙන සාතිශය සංවේගය කියලා. එහෙම සංවේගයේ සාතිශය බවක් ඇත්තේ නැහැ. එතන සාතිශය සංවේගය කියලා කියන්නේ අර සාතිශය ශෝකය කියන වගේ අදහසයි. නමුත් ශෝක වෙන ගතිය නෙමෙයි සංවේග කියලා කියන්නේ. මේ සංස්කාර ධර්මයන්ගේ නිසරු බව ප්‍රඥාවෙන් දැකීම තමයි සංවේගය කියලා. එතකොට ඒ නිස්සාරත්වය ප්‍රඥාවෙන් දකිනකොට ඒ තනත්තා යෝග්‍ය දේ කරන්නට වීරෙන් උත්සාහවත් වෙනවා. බුද්ධි චරිතයේ ස්වභාවය තමයි ඒක. ඊළඟට විතර්ක චරිතයේ ස්වභාවය තමයි නිරන්තරයෙන් අර විදිහට සැක කරන ගතිය, අර මෝහ චරිතයට බොහෝ කොට සමීප ගති ලක්ෂණ. තීරණයකට එළඹෙන්නේ නැහැ. තීරණයකට එළඹෙන්නට ඒ තනත්තාට පැහැදිලිව වැටහෙන්නේ නැහැ. ඒ වගේම නිතරම අරමුණෙන් අරමුණට අවධානය විසිරෙනවා. එක අරමුණක පිහිටන්නට බෑ. ඒ වගේම එක වැඩක යෙදෙන්නට බෑ. එක වැඩක පිහිටලා වැඩි කාලයක් එක කටයුත්තක නිරත වෙන්නට බෑ. නිතර දේවල් වෙනස් කරන්න ඕන. රැකියාව වුණත් එකක් කරනවා ඒක අතාරිනවා, තව එකක් කරනවා ඒක අතාරිනවා. ඉගෙනීම වුණත් එක දෙයක් ඉගෙන ගන්නවා ඒක ටිකක් කරලා අතාරිනවා, තව එකක් ඉගෙන ගන්නවා ඒක ටිකක් කරලා අතාරිනවා. මේ විදිහට අධ්‍යයනය කිරීම සඳහා එහෙම එකින් එක වෙනස් කරමින් කරන්නට පුළුවන් යම් කිසි කෙනෙක් බුද්ධිමත්ව. නමුත් මේ විතර්ක චරිතයගේ ස්වභාවය ඒකේ පිහිටන්නට බැරි ගතිය, චපල ගතිය තමයි ඒ තැනැත්තාගේ බහුලව ප්‍රකට වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ චරිත ලක්ෂණවල මානසික ගුණාංග තුලින් අපි හඳුනා ගන්නට ඕන මේ ගුණාංගවලින් කෙබඳු ගුණාංගද තමන් තුළ බහුලව පවතින්නේ. ඒ අනුව තම තමන්ගේ චරිත ලක්ෂණ හඳුනාගෙන විනිශ්චය කරගෙන තම තමන් ඒ දුර්වලකම් මගහරවා ගන්නට කෙසේ ක්‍රියා කළ යුතුද කියන ආකාරය තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තමන්ට අනන්‍යව පුහුණු කරනවා කියලා හඳුන්වන්නේ. දැන් එතකොට කර්මස්ථාන හැටියට පින්නතුනේ භාවනාවට යොමු වෙනවා නම් විදර්ශනා භාවනාව මේ කාටත් පොදුයි. විදර්ශනා භාවනාවේදී ඒ චරිත භේදය අනුව ඔහු මෙසේ මෙසේ කළ යුතුයි කියලා එකක් නැහැ. යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා හැම කෙනෙක්ම තම තමන්ගේ ශක්ති ප්‍රමාණය උත්සාහ කරන්නට ඕන. මේ කර්මස්ථාන භේදය ගැන කියන්නේ සමත භාවනාව සම්බන්ධව. ඒ කියන්නේ සිත පුහුණු කිරීම සම්බන්ධව සම 40 කර්මස්ථාන හැටියට කර්මස්ථාන 40ක් දක්වලා තිනවා. එයින් රාග චරිතයක් ඇති පුද්ගලයාට යෝග්‍ය කර්මස්ථාන හැටියට දක්වන්නේ දස අසුභය සහ කායගත සතිය. දස අසුභයයි කියලා කියන්නේ උද්දුමාතක, විනීලක, විපුබ්බක ආදී වශයෙන් මලමිනියක අවස්ථා 10ක් දක්වනවානේ. එතකොට මේ අවස්ථා 10 පාදක කොටගෙන මේ කයෙහි අසුභ බව මෙනෙහි කිරීම. ඊළඟට කායගත සතිය. කායගත සතියයි කියලා කියන්නේ කය අනුව සිහිය පවත්වාගෙන මෙනෙහි කිරීම. යතහා යතාවා පනස්ස කායෝ පනීහිතෝ හෝති තථා තථානම් පජානාති. යම් යම් ආකාරයකට කය පවතිනවා නම් ඒ ඒ ආකාරයට කය අනුව සිහිය පැවැත්වීම. ඒ විදිහට දසාසුභය හෝ කායගත සතිය රාග චරිතයක් ඇති පුද්ගලයාට යෝග්‍ය භාවනාවන් හැටියට සමත භාවනාවන් තුලින් දක්වන්න. ඊළඟට ද්වේෂ චරිතයක් ඇති පුද්ගලයාට සතර බ්‍රහ්ම විහරණ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ යෝග්‍ය භාවනාවන් හැටියට දක්වනෝ. ඊළඟට නීල කසින, පීත කසින, ලෝහිත කසින, ඕදාත කසින කියන මේ වර්ණ කසින හතරත් ඒ ද්වේෂ චරිතයක් ඇති පුද්ගලයාට යෝග්‍ය කමටහන් හැටියටයි දක්වලා තියෙන්නේ. ඊළඟට මෝහ චරිතයක් ඇති අයටත් විතර්ක චරිතයක් ඇති අයටත් මේ දෙදෙනාටම එකම කමටහන හැටියට දක්වලා තියෙන්නේ ආනාපාන සතිය. ආනාපාන සතිය ඒ දෙදෙනාටම යෝග්‍ය කර්මස්ථානයක් හැටියට. ඊළඟට සද්ධා චරිතයට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ශීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති කියන මේ අනුස්සති භාවනා හතර යෝග්‍ය භාවනාවන් හැටියට විශේෂයෙන්ම දක්වලා තියෙනවා. ඊළඟට බුද්ධි චරිතයට මරණ සතිය, උපසමානුස්සතිය, ඒ වගේම ආහාරෙහි පටික්කුල සංඥාව චතු ධාතු වවත්තානේ කියන මේ කර්මස්ථාන. එහි මරණ සති කියලා කියන්නේ මරණය පිළිබඳව සිහි කිරීම, උපසමානුසති කියලා කියන්නේ කෙලස් රූපසමයෙහිවත් නිවන අරමුණු කරමින් කරන භාවනාව. ඊළඟට චතු ධාතු වවත්තාන කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු වෙන්කොට බැලීම. ඊළඟට ආහාරෙහි පටික්කුල මනසිකාරය ආහාරය පිළිකුල් ස්වභාවයෙන් මෙනෙහි කරන භාවනාව. එතකොට මේවා තමයි කර්මස්ථාන සමත කර්මස්ථාන හැටියට ඒ ඒ චරිත ඇති අයට යෝග්‍ය කර්මස්ථාන වශයෙන් දක්වන්නේ. අපි මෙතනදී ප්‍රධාන වශයෙන් තේරුම් ගන්නට ඕන මේ පැහැදිලි කරන්නේ සමත කර්මස්ථාන පිළිබඳවයි. විදර්ශනාව හැටියට තම තමන්ට වැටහෙන ආකාරයෙන් හැකි ආකාරයෙන් විදර්ශනාව පුහුණු කිරීම මේ චරිත ලක්ෂණ ඇති හැම කෙනෙකුටම පොදුවේ දක්වලා තියෙන භාවනාවක්. මොකද ඒ විදර්ශනාව යථා ස්වභාවයේ දැකීම ඒ ඒ පුද්ගලයාට අනන්‍ය වෙනවා. නමුත් තම තමන්ට අනන්‍ය ආකාරයෙන් ඒ සෑම කෙනෙක් විසින්ම පුරුදු පුහුණු කළ යුතු වෙනවා. සමත කර්මස්ථානයන්ෙහිදී තමයි සිත පුහුණු කිරීම සම්බන්ධව මේ වෙනස පවතින්නේ. චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියලා සමත භාවනාව හඳුන්වනවා, චිත්ත භාවනාව කියලා පඤ්ඤා භාවනා කියලා හඳුන්වනවා, විදර්ශනා භාවනාව. එතකොට චිත්ත භාවනාවේදී තමයි මේ විදිහට චරිත ලක්ෂණ අනුව කර්මස්ථාන වෙන්කොට දක්වන්නේ. පඤ්ඤා භාවනාවේදී එහෙම වෙනසක් පැහැදිලි කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තම තමන්ගේ චරිත ලක්ෂණ කෙබඳුද කියලා හඳුනාගෙන මේ ගති ලක්ෂණ වලින් තමන් සතු ගති ලක්ෂණ තෝරා බේරාගෙන ඒ ගති ලක්ෂණ වලට අනුව තමන්ගේ දුර්වලකම් හැකියාවන් හඳුනාගෙන ඒ දුර්වලකම් දුරු කරගන්නටත් හැකියාවන් වර්ධනය කරගන්නටත් කෙබඳු භාවනාවන් තමන්ට යෝග්‍ය වෙන්නේ, කෙසේද තමන්ගේ ධර්මානුධර්ම ප්‍රතිපදාව හසුරුවා ගත යුත්තේ කියලා නිවැරදිව හඳුනාගත්තොත් තමයි තමන්ට ආවේනික ස්වරූපෙන් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි ඉදිරියට වැඩෙන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් තම තමන්ට යෝග්‍ය කාරණේ වටහාගත නොහැකි වීම නිසා තමයි බොහෝ දෙනා ගුණධම් වැඩිමෙහි හැමදාම එකම තැන පල් වෙන්නේ. එහෙම නැත්නම් එතනිනුත් තව ටිකක් පල්ලෙහාට පිරෙන්නේ, અભිවෘද්ධියක් නොපෙනෙන්නේ, තමන්ගේ චරිතය හරියට හඳුනා නොගැනීම සහ ඊට යෝග්‍ය ආකාරයෙන් තමන්ගේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය සකසා නොගැනීම නිසා. ඉතින් මේ කාරණා નિවරදිව වටහාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒවා ප්‍රත්‍යවේක්ෂා කරලා අවබෝධ කොටගෙන තමන්ගේ චරිතය තේරුම් අරගෙන ඊට ගැළපෙන ආකාරයෙන් ධර්මානුධර්ම ප්‍රතිපදාව පුරුදු පුහුණු කරන්නට මේ අසෝ දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකී ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේසන සී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වය දරන්නේ ඔක්තෝබර් මාස 8 වන දින 90 වන ජන්මදිනයේ යෙදෙන මීට වසර 6කට පෙර අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු ඉබ්බාගමුව දෙකඳුවල අමාකර නිවසේහි විසූ විශ්‍රාමලත් ගුරු මෑණියන් වන RM පොඩිමණිකේ ආදරණීය මෞතුමියට පුණ්‍යානුමෝදනා කිරීමේ මූලික ආරමුණ පෙරදරි කරගෙන, ඒ වගේම සුජීවත්ව සිටින AM රත්නායක බණ්ඩා ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම, මීට වසර කිහිපයකට පෙර මිය පරලෝ යන්නට එදුණු AM පුංචි මණික ආදරණීය නැන්දම්මාට, RM ටිකිරි බණ්ඩා ආදරණීය මාමණ්ඩියට පුණ්‍යානුමෝදනා කිරීම, ඒ වගේම මිය පරලෝ යන්නට එදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරමින් දේශකයන් වහන්සේටත් ලංකාවාසී ලෝකවාසී සෑම දෙනාටමත් ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ සම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය කුසලයක්. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමය කුසලයක්. මේ දෙයාකාර කුසලයම ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. මේ ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින්තුන් ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් ඉහෙන්න ආරක්ෂා කෙරෙත්වා. AM රත්නායක බණ්ඩාරනීය පියාණන් වහන්සේ ඇතුළු ඒ පවුලේ සෑම දෙනාටමත් ලංකාවාසී ලෝකවාසී සැමටත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. මීට වසර 6කට ඉහතදී මේ පරලෝ යන්නට එදුණු ආර්.එම්. පොඩිමණිකේ ආදරණීය මෞතුමිය ඇතුළු මේ නම් සඳහන් කළ පවුලේ මිය පරලෝගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ඔබ අප හැම දෙනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි.